සභාව කල් තැබීම සභාව හෙට දින එනම් 2023 11 28 දින පෙරවරු 9 30 දක්වා කල් තැබිය යුතුයි මම යෝජනා කරමි.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව උපුල් මහින්ද්‍ර රාජපක්ෂ ගරු මන්ත්‍රීතුමා. ඔබතුමා විනාඩි 5ක කාලයක් ගන්න පුළුවන්.
ගරු මුලාසන ආරෝඪ මන්ත්‍රීතුමනි, අදාළ කල්දබ්බීමේ යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔබතුමා ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් අද දවස් වෙනකොට අපේ සමාජය විශාල ඛේදවාචකයකට මුහුණ දීලා තියෙනවා. මොකද පාසල් යන දරුවෝ ගත්තත් විශේෂ දාර අධ්‍යාපනය තුළ තමයි දරුවන් කටයුතු කරන්නේ. විශේෂ මූලික වෙච්ච අධ්‍යාපනය තුළ දරුවන්ට දරුවෝ සහ මේ සමාජය විවිධ තත්ත්වයන් වලට මුහුණ දීලා තියෙනවා. ඒ නිසා ගරු මුලාසන ආරෝඪ මන්ත්‍රීනි, මම මේ කල්තබ්බී යෝජනා වශයෙන් ඉදිරිපත් කරන්නේ සමාජ විද්‍යාව විෂය මේ පාර්ලිමේන්තුවට යොමු පාර්ලිමේන්තුව හරහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් අධ්‍යාපන විෂය මාලාවට මෙය ඇතුළු කිරීම සඳහා තමයි මම මේ ඉල්ලීම කරන්නේ. ඉතින් විශේෂයෙන් රටක අධ්‍යාපනයේ එම රටේ සමාජ වමනාන් ඉටු කර කිරීම සමත් වෙන්නට ඕනේ. අප රට බරපතල සමාජ ගැටලු රසකට ගොදුරුව බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන් පාසල් පද්ධතිය බරපතල සමාජ ගැටලු වලට ගොදුරක් බවට පත් වෙලා තිබෙනවා. සමාජ ගැටලු සඳහා පිළිතුරු සෙවීම සමාජ විද්‍යාව යොදාගත යුතුයි කියලා මම යෝජනා කරනවා. ලෝක බොහෝ රටවල් සමාජ විද්‍යාව ප්‍රයෝජනයට ගන්නවා. ඒ සෑම විෂය ක්ෂේත්‍රයකම සමාජ විද්‍යාව තිබෙන බව මම අවධාරණය කරන්න කැමැති. විශේෂයෙන් අධ්‍යාපනය සඳහා සමාජ විද්‍යාව, නීතිය සඳහා, දේශපාලන සඳහා, වෛද්‍ය විද්‍යාව, මේ වගේ කාරණා දිහා බලනකොට මේ සමාජ විද්‍යාව ඉතාමත් වැදගත් වූ යෝජනාවක් වශයෙන් තමයි අර්ථකථනය කරන්න පුළුවන්. ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, විශේෂයෙන් මෙම යෝජනාවන් ඉදිරිපත් කරන්නේ ගිය අපි රට තුළ ගත්තොත් සමාජයේ ගැටලු දිහා බලනකොට ගිය වසර තුළ සියදිවි හානි කර ගැනීම ප්‍රමාණය 2022 වර්ෂයේ 3406ක් බවට පත් වෙලා තිබෙනවා. එතකොට මේ වර්ෂයේ මේ මැයි දක්වා විතරක් පිරිමි පාර්ශවයෙන් 1447කුත්, කාන්තාව 250කුත් සියදිවි හානි කරන් තියෙනවා. එතකොට 1697ක් මාස 6ක් සඳහා සියදිවි හානි කරන් තිබෙනවා. ළමයින්ගේ සියදිවි හානි කර ගැනීම ඉතා ඉහළ ගිහිල්ලා තිබෙනවා. දරුවෝ දැන් ඉතාම නුදුරු දවසක මගේ ප්‍රදේශයේ දරුවෙක් සියදිවි හානි කරගත්තා. ඒ නිසා පාසල් යන දරුවෝ විශාල වශයෙන් සියදිවි හානි කරගන්නවා. ළමා සියදිවි හානි කර ගැනීම මේ දක්වා මේ වසරේ 65ක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේම ඒ දරුවන්ට මේ ජීවිතයේ පිළිබඳව තියෙන යම් වැටහීම සහ ඔවුන්ගේ වටිනාකම, ඔවුන්ට මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න බැරිකම, ඒ වගේම ආවේගයන් ඔවුන්ට දරා ගන්න බැරි ඒවා මේ පාසල් පද්ධතිය තුළ අධ්‍යාපනය ලබා දෙනවා. හොඳට ගණිතය සමත් වෙනවා, විද්‍යාව සමත් වෙනවා, ඒ සාමර්ථ්‍ය ගන්නවා. නමුත් ජීවත් වීම සඳහා අධ්‍යාපනය මේ අධ්‍යාපන ක්‍රමය තුළ ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි යෝජනා කරන්නේ මෙය විශේෂ කාරණාවක් වශයෙන්. විශේෂයෙන් අපේ විවාහයන් සම්බන්ධයෙන් බලනකොට දික්කසාද විශාල වශයෙන් වසරකට දික්කසාද සාමාන්‍ය 10 දෙනෙකුට 3 හෝ 4 දික්කසාද වෙනවා. එතකොට අපි නීත්‍යානුකූල බලනකොට වසරකට දික්කසාද 41,000 පමණ වෙනවා. නීතියෙන් 31,000 විතර විවාහ කඩාකප්පල් වෙනවා. නීත්‍යානුකූල නොවන විදිහට ලක්ෂයකවද ප්‍රමාණයක් විවාහයන් කඩාකප්පල් වෙනවා. ඒ වගේම කාන්තාවන් දිහා බලනකොට ඔවුන්ට වෙන අපරාධ දිහා බලනකොට සැප්තැම්බර් වසරේ මේ දක්වා ඒ වගේ අපරාධ 6,000-7,000 පමණ සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් මෙන්න මේ වගේ විවිධ වූ කාරණා නිසා තමයි මේ අධ්‍යාපනය තුළින් මේ ජීවත් වීම සඳහා ඔවුන්ට අත්දැකීම් ලබා දෙන්නට ඕන කියලා අපි මම යෝජනා කරන්නේ. විශේෂයෙන් 2023 වර්ෂයේ මේනකොට පවුල් ආරවුල් බලනකොට මේ වසරේ ජනවාරි ඉඳලා මේ දක්වා 12,000ක් පමණ පවුල් ආරවුල් සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේ ළමයින්ට එරෙහිව වෙන දේවල් බලනකොට සැප්තැම්බර් මාසේ මේ දක්වා 2331ක් දරුවන්ට එන සුළු අපරාධ හා බලාපොරොත්තු සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේම දූෂණ දියා බලන ස්ත්‍රී දූෂණ දියා බලනකොට මේ වසරේ විවිධ වයස් සීමා දියා බලනකොට විශාල ප්‍රමාණයක් සමහර විට 1805ක් පමණ වැඩිහිටි මේ අඩු දහස් අවුරු දහසයට වඩා අඩු දරුව දූෂණය ලක් වෙලා තිබෙනවා. ඒ වගේ 1320ක් විතර ඒ කැමැත් අකමැත්ත ඇතුව හෝ දූෂණය බඩ පත් වෙලා තිබෙනවා. ඒවා ජනවාරි මාසෙ මේ දක්වා මුළු ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව 1451ක් පමණ සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් මේවා දිහා බලනකොට ඉතාමත් ඛේදදායක තත්ත්වයකට රට මුහුණ දීලා තිබෙනවා. රට දියුණුලා තියෙන්න පුළුවන්, පාරවල් හැදිලා තියෙන්න පුළුවන්, ඒ වගේම ගොඩනැගිලි හැදිලා තියෙන්න පුළුවන්, අපි හොඳට අඳිනම විවිධ විදිහට ඉන්න අපි ඉන්න පුළුවන්. හැබැයි රට තුළ මේ වගේ තත්ත්වයන් ඉතාමත් ගැල්ලු සහගත තත්ත්වයක් තිබෙන්නේ. මද්ද්‍රව්‍ය කියන්නේ මේ රට සම්පූර්ණ වෙලාගෙන තිබෙනවා. අද පාසල් දරුවක් ඉඳලා සමස්ත රට පුරාම මේ මද්ද්‍රව්‍ය සඳහා විශේෂයෙන් දරුවෝ ඒ වගේම කාන්තාවන් ඒ වගේම පුරුෂයන් මද්ද්‍රව්‍ය වලට විශාල වශයෙන් අබ්බැහි වෙලා තියෙනවා. ඒ වගේ මේ ළමයි මේ තරුණයෝ මේ රටේ ආර්ථිකයට කිසිම හයියක් දෙන්නේ නැහැ. එයාගේ ඒ තරුණයෝ මේ රටේ සංවර්ධනය වෙනුවෙන් ලබා දෙන දායකත්වය ඉතා පහළ මට්ටමක තිබෙන්නේ. ඒ වගේම මේ දරුවන්ගේ පෞරුෂය වර්ධනය කරන්න, ඔවුන්ගේ මේ පෞරුෂය වර්ධනය කරගන්න ඔවුන් සමහර මද්ද්‍රව්‍ය වලට විවිධ ක්‍රියාකාරම් වලට සම්බන්ධ නැරෙන්න ඔවුන් මේ පාසල් අධ්‍යාපන ලබාගත දැනුම පාවිච්චි කරලා කොයි වෙලේකවත් තමන්ගේ පෞරුෂය වර්ධනය කරන්න උත්සාහ කරන්නේ. ඒ නිසා තමයි අපි නිරන්තරයෙන් කියන්නේ අපේ මේ දරුවන්ට අධ්‍යාපනයේ විශේෂාධාර අධ්‍යාපනයේ වගේම දරුවන්ගේ අධ්‍යාපනය තුළින් විශේෂාධාර අධ්‍යාපනය ප්‍රගුණ වෙනා වගේම රට තුළ ඉංජිනේරුවන්, රට තුළ වෛද්‍යවරු, ඒ වගේම ගුරුවරුන්, රාජ්‍ය සේවයේ ඉහළ රාජ්‍ය සේවකයෝ නිර්මාණය කරනා වගේම අපි දක්වා විශ්වවිද්‍යාල ශාස්ත්‍ර තුළ පේරාදෙන විශ්වවිද්‍යාලයේ විශාල ප්‍රමාණයක් අඛණ්ඩවම ළමයි තමන්ගේ සිය ජීවිතය අහිමි කරගන්නවා. එනිසා මේ සියදිවි හාන කර ගැනීමට නූගත් බුද්ධිමත් බවක් කියලා එකක් අපිට කියන්න පුළුවන් කමක් නැහැ. හැබැයි බලනකොට බොහෝ අය තමන්ගේ ජීවිතය විනාශ කරගන්නවා. එනිසා අපි මම මේ පාර්ලිමේන්තුවට ගරු හරහා අපේ කතාන ඔබතුමා හරහා අපේ ගරු ඇමතුමාට අපි යෝජනා කරන්නේ මේ දරුවන්ට මේ සන සමාජය තුළ ආවේගයන් පාලනය කරගෙන ජීවිතය ජයගන්න, ඒ වගේම ප්‍රශ්න වලට මුහුණ දෙන්න, ජීවිතයට මුහුණ දෙන්න, නැතිබැරිකමට මුහුණ දෙන්න, ජීවිතය ගොඩදා ගන්න මේ දරුවන්ට අපි කියලා දෙන්නට ඕනේ. මේ දරුවන් අපි ඇතුළට යොමු කරන්නට ඕනේ, හික්මවන්නට ඕනේ. ඒ නිසා මේ අද දවසේ ඔබතුමා මේ කල්දබීම යෝජනාවක් වශයෙන් මම ගේන්න යෝජනා කරේ. ඒ නිසා මේ පාසල් විශේෂයේදී ලබා දෙන සමාජ විද්‍යාත්මක දැනුම තුළින් සමාජයේ ගැළළු අවබෝධ කරගන්න යුතු අවම කර ගැනීමට හැකියාව පවතිනවා. ලොව බොහෝ රටවල් මේ අනුගමනය කර ඇත. සමාජ විද්‍යාව පිළිවෙත් තුළ විශ්වවිද්‍යාල පමණක් තිබිය යුතු යන අදහස එහෙම කිව්වත් මේක පාසල් පද්ධතිය තුළ පවා තියෙන්නට ඕන කියලයි විශ්වාස කරන්නේ. එනිසා මෙය අධ්‍යාපන ආයතන වශයෙන් නිරන්තරයෙන්ම AI කියලා මේක යොමු කරන්න, මේක පරීක්ෂණ කරලා විමර්ශනය කරලා කියනවා මේක ඇතුළු කරන්නට ඕන කියලා. හැබැයි වසර ගණනාවක් ගත වෙලා තිබුණත් අපිට පුළුවන්කමක් ලැබුණේ නැහැ තාම මේ අධ්‍යාපන විෂයට ඇතුළු කරගන්න. ඒ නිසා ගරු අධ්‍යාපන ඇමතුමා විශේෂයෙන් මේ අධ්‍යාපනයේ නව පෙරළියක් කරා ගෙනියන්න එතුමා ලොකු උත්සාහයක් ගන්නවා. එතුමා ඒ ගැන හැමතිස්සෙම අපි කතා කරනවා. මේ අධ්‍යාපන විෂයමාලා වෙනස් කරන්නට ඕනේ, නවීන ලෝකයට ගැලපෙන විදිහට මේ අධ්‍යාපනය හදන්නට ඕනේ. අපි විශ්ව ගම්මානයක්, ලෝකයේ එකම ගම්මානයක් වශයෙන් ඉන්න තියෙනකොට ඒ දැනුම ඒ වගේම ආකල්ප ඒ කුසලතා ඇති වෙන විදිහට කටයුතු කරනකොට අපේ දරු පරපුර මේ සමාජයට මුහුණ දෙන්න පුළුවන් ආකාරයට මේ ගොඩනගන්නට ඕනේ කියලයි මා විශ්වාස කරන්නේ. ඒ නිසා තමයි අද දවසේ මම මේ සමාජ විද්‍යා විෂය පාසල් නිර්දේශයට ඇතුළත් කිරීම සඳහා යෝජනාව ඇතුළු කරන්නේ. මම විශ්වාස කරනවා අපේ මේ අධ්‍යාපනය වෙනුවෙන් තමන්ගේ කාලය ශ්‍රමය කැප කරලා බොහෝ කාර්යභාරයක් කරන දරුවන්ගේ යම් යම් කරුණු කාරණා ඉටු කරගන්න රට තුළ තියෙන ආර්ථික තත්ත්වය යම් පල්ලෙහාට වෙච්ච වෙලාවකට හැමතෝම අපි දන්නවා පෞද්ගලික විවිධ රටවලට කතා කරලා
මන්ත්‍රීතුමා
ආනාපතිවරුන්ට කතා කරලා එතුමා ලොකු කාර්යභාරයක් දරුවන්ගේ දිවා ආහාර වේල, දරුවන්ගේ යම් යම් අවශ්‍ය ගහන දරුවන්ගේ යම් යම් අවශ්‍යතා, තමන්ගේ දරුවන්ගේ සපත්තු ටික පොට් ටික අරන් එතුමා ලොකු කාර්යභාරයක් කරනවා. ඒ කාර්යභාරය කිරීම තුළින් භෞතිකවයේ දරුවාට සම්පත් ලැබෙනා වගේම මේ දරුවෝ අනාගත වෙනින් ජීවත් කරවන්න අධ්‍යාපනය තුළින් ලබා ගන්න දැනුමත් එක්ක මේ සමාජයට ඵලදායි වැඩදායි දරුවෙක් කරන්න ඒ දරුවන්ට ජීවත් වීමට අවශ්‍ය ශක්තිය පෞරුෂය ගොඩනගන්න මේ ඔබ අපේ ගරු ඇමතුමා කටයුතු කරගෙන විශ්වාසයෙන් මේ යෝජනාව මම ඉදිරිපත් කරනවා. මේ යෝජනාව ස්ථිර කිරීම සඳහා අපේ කුමාර අපේ රත්නායක මන්ත්‍රීතුමාටත් ආරාධනා කරමින් මාන්‍ය නබෝ මිස්තුති.
යෝජනාව ස්ථිර කිරීම ගරු කුමාරසිරි රත්නායක මැතිතුමා. ඊට කලින් ඕඩර් ප්ලීස්.
මූලාසනයේ සඳහා මන්ත්‍රී වරේගේ නමක් යෝජනා කරන්න සිල්ලා සිටිනවා.
අර මූලාසනයේ මන්ත්‍රීතුමනි ලලිත් මන්දු මන්ත්‍රීතුමාගේ නම යෝජනා කරන මූලාසන.
ඒ යෝජනාවම ස්ථිර කරනවා.
මූලාසනයේ පිළිගැනීම සඳහා ලලිත් වර්ණකුර මන්ත්‍රීතුමා පැමිණිලා.
උගලස්සනේ ගරු මන්ත්‍රීතුමනි, වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළ සමාජ විද්‍යාව පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කළ යුතුයි යන නමින් අද උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ ගරු මන්ත්‍රීතුමා ගෙනා යෝජනාව ඉස්තර කරමින් ඒ පිළිබඳව වචන කීපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ගරු මූලාසනාවට මන්ත්‍රීතුමනි, අද මුළු මහත් සමාජ ක්‍රමයටම හානිදායක අයුරින් වයස් භේදයකින් තොරව මුළු රට පුරාම මත්ද්‍රව්‍ය උවදුර ඉතාමත්ම වේගෙන් මුළු සමාජය තුළම පැතිරිලා තියෙනවා. අද ගැහැණුද පිරිමිද දුප්පත්ද පොහොසත්ද කියන කිසිම භේදයක් නැහැ. ඒ වගේම නාගරිකද ග්‍රාමීයද කියලා භේදයක් නැහැ. නාගරික සමාජය තුළ වැඩි වශයෙන්ුත් ඒ වගේම ග්‍රාමීය ප්‍රදේශවල යම් මට්ටමකුත් මේ වෙනකොට මත් උවදුර පැතිරෙමින් පවතිනවා. අපි ඉතිහාසය ගැන අවධානය යොමු කරද්දී මුලින්ම අපේ රටට මේ මත්ද්‍රව්‍ය ආව කියලා විශ්වාස කරන්නේ පෘතුගීසීන් ලංකාවට පැමිණීමත් එක්ක මුලින්ම අබින්නැමැති මත්ද්‍රව්‍ය ලංකාවට ගෙනාව කියලා තමයි විශ්වාස කරන්නේ. ඉන් පසුව 1977 අපේ රටේ ආර්ථිකය ලෝකයට විවෘත වුණාට පස්සේ තවත් මත්ද්‍රව්‍ය වරින් වර විශාල ප්‍රමාණයක් රටට ඇවිල්ලා තියෙනවා. ඒ විශේෂයෙන්ම 1980 දශකයේ හෙරොයින් ලංකාවට ආවා. ඒක ක්‍රමක්‍රමයෙන් වැඩිවීමෙන් පැවතුමා. ඉන් පසුව වෙනත් නම් වලින් මත්ද්‍රව්‍ය රාශියක් රටට ඇවිල්ලා තියෙනවා. අද වෙනකොට අයිස් නැමැති මත්ද්‍රව්‍ය විශාල වශයෙන් රටපුරා පැතිරෙමින් පවතිනවා. විශේෂයෙන්ම පාසල් දරුවන් අතරට අයිස් නැමැති මත්ද්‍රව්‍ය ගිහිල්ලා තියෙනවා. ඒක මහා ඛේදවාචකයක් බවට පත් වෙලා තියෙනවා. අද වෙනකොට සංවිධානාත්මකව නොයෙකුත් අණ්ඩායම් ජාවාරම්කරුවන් ඒ වගේම පාතාලය හා සම්බන්ධ ඇතැම් ඇපිරිස් මේ මත්ද්‍රව්‍ය දරුවන් අතරට ගෙන යන විවිධ ක්‍රම උපයෝගී කරගන්නවා කියලා මාධ්‍යවල පසුගිය කාලය තුළ ප්‍රවෘත්ති විදිහට පළ වුණා. අපි 2018 දී මේ පිළිබඳ තොරතුරු බලද්දී වාර්තා වෙලා තිබුණා අයිස් භාවිතය පිළිබඳ සිද්ධි 257ක්. ඒ ප්‍රමාණය 2021 වෙනකොට 13,000 දක්වා වැඩි වෙලා තිබුණා. නිසා ඉතාමත්ම වේගයෙන් වැඩි ප්‍රමාණයකින් මේ පැතිර යාම විශාල ප්‍රශ්නයක් බවට පත් වුණා. ඒ නිසා ආරක්ෂක අංශ වැඩියෙන් මේ පිළිබඳ අවධානය යොමු කරමින් පහුගිය කාලය තුළ විවිධ අවස්ථාවල විශාල ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්න අවස්ථා අපට අහන්න දකින්න ලැබුණා. ඒ නිසා මේ මත්ද්‍රව්‍ය රට තුළ ව්‍යාප්ත වීම පාලනය කරන්න විවිධ ක්‍රමෝපායන් ආරක්ෂක අංශ අනුගමනය කරත් විවිධ උපක්‍රම මගින් රටතොලට මේ මත්ද්‍රව්‍ය මේ වෙනකොට රැගෙන එමින් පවතිනවා. අද අපි පාසල් දරුවන් තුළ මේ මත්ද්‍රව්‍ය ප්‍රචලිත වීම වැළැක්වීම සඳහා පාසල් මට්ටමින් මේ වෙනකොට යම් යම් වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ප්‍රාදේශීය මට්ටමේ පොලිස් ස්ථානවලින් පාසල් දරුවන් දැනුවත් කරමින් වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මේ දැනුවත් කිරීම තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යා යුතුයි කියලා අපි යෝජනා කරනවා. ඒ වගේම ශිෂ්‍ය උපදේශනයේ පාසල් පද්ධතිය තුළ යම් ප්‍රමාණිකින් පැවතුනත් ඇතැම් පාසල්වල ශිෂ්‍ය උපදේශනය සඳහා ගුරුවරුන් නැතිකම නිසා අද විෂයක් විදිහට නැත්නම් ඒ කාල පරිච්ඡේදයක් එවෙනුවෙන් වින් කරලා ඉගැන්වීමට පුළුවන් කමක් නැහැ. ඒ නිසා පාසල් පද්ධතිය තුළ ශිෂ්‍ය උපදේශනයේ විෂයක් විදිහට ඉගැන්වීමට කටයුතු කළ යුතුයි. ඒ වගේම අපේ මන්ත්‍රීතුමා යෝජනා කළා වගේම සමාජ විද්‍යාව පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම තුළ දරුවන්ට මේ සමාජය පිළිබඳව මන අවබෝධයක් වැටහීමක් ලබා දෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ පිළිබඳවත් අවධානය යොමු කරන්න කියන ඉල්ලීම කරනවා. ඒ වගේම
වන්දනාතාව විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
ඒ වගේම ගරු මූලාසනාරණ මන්ත්‍රීතුමනි, අද වෙනකොට රටේ පවතින දඩනීති සංග්‍රහයේ පවතින නීති තුලින් මේ මත්ද්‍රව්‍ය හා සම්බන්ධ වන අපරාධකරුවන්ට දඬුවම් කරනවා. නමුත් සමහර අවස්ථාවල ඒ තියෙන නීතිවලින් ඔවුන්ට නිදහස් වෙන්න අවස්ථාවන් ලැබුණ අවස්ථා පහුගිය කාලය තුළ අපට අහන්න ලැබුණා. ඒ නිසා අපි මේ නීති නැවත සංශෝධනය කළ යුතුයි. ඒ නීති සම්පාදනය කිරීමේ හැකියාව තියෙන්නේ මේ උත්තරීතර පාර්ලිමේන්තුවට. ඒ නිසා පාර්ලිමේන්තුවේ අවධානය ඒ සඳහා යොමු කළ යුතුයි කියන කාරණය විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම පාසල් පද්ධතිය තුළ මේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් යන මතු උවදුර පාලනය කිරීම සඳහා පාසල් මට්ටමේ අධ්‍යාපන අමාත්‍යාංශයට ලොකු වගකීමක් තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයත් ඒ සඳහා මැදිහත් වෙමින් කටයුතු කළ යුතුයි කියන කාරණය අවධාරණය කරමින් අපේ අධ්‍යාපන අමාත්‍යතුමා රටේ අධ්‍යාපනය ඉතාමත්ම හොඳින් දරුවන් වෙනුවෙන් ලබා දෙන්න වෙහෙස වෙන අමාත්‍යවරයෙක් විදිහට මේ කාර්යභාරය පිළිබඳවත් එතුමා මැදිහත්ව කටයුතු කරයි කියන විශ්වාසය පළ කරමින් උපුල් මහේන්ද්‍ර ගරු මන්ත්‍රීතුමා ගෙනාපු යෝජනාව පිළිබඳව එතුමන්ට ස්තුතිවන්ත වෙමින් මගේ කතා අවසන් කරනවා. ස්තුතියි.
ගරු මේජර් සුදර්ශන දේවිපිටිය විනාඩි 5 කාලයක් ඔබතුමන්ට.
ගරු මුලසනාධිපති මන්ත්‍රීතුමනි, ඇත්තටම ගරු උපුල් මහේන්ද්‍ර මැතිතුමා ගෙනාව යෝජනාව ඉතාම කාලෝචිත වැදගත්ම යෝජනාවක්. මම දකින වැදගත්ම යෝජනාවක් හැටියටයි. මොකද හේතුව වර්තමානයේ අපේ පාසල් දරුවන්ට වෙලා තියෙන දේ අපි හැමෝම දන්නවා. අපි මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ දරුවෝ අපි කියනවා සාමාන්‍යයෙන් කතාවට කියන නිකන් චොක්ලට් ළමයි ටිකක් හදනවා වගේ තමයි කියලා. මොකද හරි හිත ශක්තිමත් නැහැ මේ දරුවන්ගේ. හිත පොඩ්ඩක්වත් ශක්තිමත් නැහැ. දෙමව්පියෝ මොන හරි දෙයක් කිව්වොත් දෙමව්පියෝ කිව්වොත් ෆෝන් එක පාවිච්චි කරන්න එපා, දෙමව්පියෝ කිව්වොත් ට්‍රිප් එකක් යන්න එපා, එළියට යන්න එපා, පාඩම් කරන්න කියලා කිව්වොත් බෙල්ල වැල දාගන්න විදියට සාමාන්‍ය සමහර ළමුන් පෙළමිලා ඉන්නවා. ඇයි මේකට හේතුව? මේ ළමයි උදේ පාසල්ට යනවා, එක්ක ස්කූල් වෑන් එක යනවා, ආපහු හවසට ගෙදර එනවා, ටියුෂන් කරනවා, ඔච්චරයි දන්නේ. සමාජ දැනුම කියන එක විඳක්වත් නැහැ. කරන්ට අපයස් කියන එක එහෙම නැත්නම් වත්මන් සිදුවීම් ගැන පොඩ්ඩක්වත් දන්නේ නැහැ. ලෝකේ රටේ ලෝකේ මොනවද වෙන්නේ කියන එක දන්නේ නැහැ. මේක ලොකු ගැටලුවක්. මේක නිසා තමයි මද්දේවේ වලට නිකම්ම ඇබ්බැහි වෙන්නේ. මේක නිසා තමයි නොයෙකුත් දේවල් වලට ඇබ්බැහි වෙන්නේ. දන්නේම නැතුව ඔවුන් කවුරෝ කියන දයක් පිළි අරගෙන යනවා. ඇයි? සමාජ දැනුමක් දන්නේ නැති නිසා. මේක තමයි ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන අපිට. සාමාන්‍යයෙන් අපි පාසල් යන කාලේ අපි කෙඩිටින් කරා, ක්‍රීඩා කරා, නොයෙකුත් දේවල් වලට සම්බන්ධ වෙනවා. පාසලේ බාහිර ක්‍රියාකාරකම් විශාල ප්‍රමාණයක් කරා. දැන් දරුවෝ ක්‍රීඩාවකට යොමු වෙන්නේ නැහැ. දැන් දරුවෝ ක්‍රීඩා කරන දරුවෝ අඩුයි. මගේ දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. මගේ දරුවෝත් ඒ වගේම තමයි. අපි බලෙන් තමයි ක්‍රීඩා වලට දාන්නේ. ඒ කාලේ අපි බලෙන් යන්නේ. දැන් දෙමව්පියන් වශයෙන් අපි බලෙන් ක්‍රීඩා වලට යොමු කරන්න වෙලා තියෙනවා. ඒ තරම් මේ තරංගකාරීත්වයක් ඇවිල්ලා ඒක තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ මේ වෙනකොට এডুকেෂන් රිෆෝම්ස් අපි අලුතෙන් මේ අධ්‍යාපන ක්‍රමය මේ වෙනස් කරන්න ගරු සුසිල් ප්‍රේමජයන්ත අමුතුමා අධ්‍යාපන අමුතුමා ක්‍රියා කරගෙන යනවා. අපි මමත් ඒ සම්බන්ධව එතුමාගේ රැස්වීම වල හිටියා. ඉතාම හොඳ ප්‍රවණතාවයක් තියෙනවා. එතුමා කියනවා හැම වෙලාවෙම අපි යෝජනා කරේ නීතියත් මේකට ඇතුළත් කරන්න ඕනේ. සමාජ විද්‍යාව සමාජ දැනුම ලබා දීමත් ඇතුළත් කරන්න ඕනේ. මේ රිෆෝම්ස් එකේ අපි අලුත් දේවල් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද එහෙම නැත්නම් මේ දරුවෝ හැදෙන්නේ වෙනම ක්‍රමයකට. ඔවුන්ගේ හිත ශක්තිමත් නැහැ. පොඩ්ඩක්වත් හිත ශක්තිමත් නැහැ. කියන විදිහට පෙළමෙන විදිහට දරුවෝ හැදිලා තියෙන ශිෂ්‍යපට දැන් හොඳට මම හිතන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය දැන් ශිෂ්‍යපට කණ්ඩායම් වලට හොඳ ඒ කියන්නේ යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව, පොලිසිය මේ හැම ශිෂ්‍යපට කණ්ඩායමක්ම දිරිමත් කරන්න අවශ්‍ය කටයුතු කරන පාසල් වල ශිෂ්‍යපට කණ්ඩායම ඇති කරලා ඒ තුලින් තමයි මේවා හිත ශක්තිමත් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ තුලින් හොඳ ශක්තියක් එනවා උන්ට, ධෛර්යයන්තකමක් එනවා. නැත්නම් මේ දරා ගැනීමේ ශක්තිය කියන එක නැහැ අපේ දරුවන්ට. ඒක නිසා මෙන්න මේ දේ අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. ඉතින් අපේ ගරු උපුල් මහේන්ද්‍ර මැතිතුමා මේ යෝජනාව ගෙනාවේ සමාජ දැනුමත් මේකට ඇතුළත් කරන්න කියලා මේ සමාජීය වශයෙන් තියෙන ප්‍රශ්නයක්. ඒක ඉතාම වැදගත් දෙයක්. ඒ වගේම අපි දකිනවා දැන් රූපවාහිනිය අපි දකිනවා සිව් දෙසල කියලා හොඳ වැඩසටහනක් යන උදේ පාන්දර 6ට යනවා වැඩසටහන. මමත් ඒක බලනවා. ඒකේ තියෙන්නේ ඇත්තටම ඒකේ සිව් දෙස වැඩසටහනේ ලෝකේ රටේ වෙන දේවල් තියෙන්නේ. මොනවද වෙන්නේ? මොනවද අලුත් දේවල්? මේ යුද තත්ත්වය මොකද්ද? මේ ලෝකේ තියෙන ආර්ථික තත්ත්වය මොකද්ද? මේ හැම දෙයක් ගැනම කතා කරනවා. ලෝකේ රාජ්‍ය නායකයන් ගැන කතා කරනවා. ගොඩක් දේවල් කතා කරනවා. මේවා ඇත්තටම බැලුවා නම් ගොඩක් මේ දරුවන්ට ඒ සමාජ දැනුමක් එනවා. ඊළඟට නිවුස් බලන්නේ නැහැ මේ දරුවෝ. රටේ කවුද ඉන්නේ? රටේ නායකයෝ කවුද? එහෙමවත් දන්නේ නැහැ. ඒතන ඒතන නරක තැනකට ගිහිල්ලා තියෙන මොකද මේ ටියුෂන් පස්සෙ යනවා සමහර දරුවෝ උදේ පාන්දර 5 ඉඳන් ටියුෂන් හවසත් රැය 11 12 වෙනකොට අපි දගෙන පාරවල් වල ඉන්නවා යුනිෆෝම් මැද පුටි ළමයි ටියුෂන් කරලා යන ළමයි මෙන්න මේක නිසා තමයි ගොඩාක් මේ දරුවන්ට මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ මේ දරුවන්ට අපි කියලා දෙන්න ඕන පොලිස් රිපෝට් එකේ වැදගත්කම දැන් ඔය ඊශ්‍රායල්ලන්ඩ් එහෙම නැත්නම් විදේශ රටවල් වලට විදේශ රැකියාව සඳහා යන්න ගොඩක් අය එනවා දැන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ගිහලා උන් සියලුම දේවල් බාර දීලා අන්තිමට පොලිස් රිපෝට් එකක් ගන්න ගියාම ලොකු ප්‍රශ්නයක් එක්ක පාසලේ ගහගෙන එහෙම නැත්නම් මොනවාරි දෙයකට ඇබ්බැහි වෙලා මොකක් හරි සමාජ විරෝධී ක්‍රියාවකට යොමු වෙලා මොකක් හරි දෙයකට සම්බන්ධ වෙච්ච නිසා එවුන්ට පොලිස් රිපෝට් එකක් ගන්න බෑ උන්ගේ අනාගතේම විනාශ වෙනවා අනාගතේම විනාශ වෙනවා ඉතින් මේ වගේ දේවල් අපි දැක්කා මම ඊට කලිනුත් මං කියලා තියෙනවා ඒක දරුවෙක් යුදහමුදාවේ කෙරෙන නිලධාරී කැඩීර බැඳෙන්න අවස්ථාව උදා වෙලා ඌ ඉතාම දක්ෂ දරුවෙක් පාසලක ශිෂ්‍යබඩ කණ්ඩායමේ නායකයා මෙයා දැන් මේ සියලුම දේවල් ඔයාලා ශිෂ්‍යබඩෙක් විදියට යුදහමුදා නිලධාරී කෙරෙන නිලධාරියෙක් විදියට බැඳෙන්න සියලු සුදුසුකම් ඉවරලා අවසානයේ මෙඩිකල් එකට යනකොට මෙයාගේ ඔරලෝසුවට යටින් පොඩි චූටි පච්චියක් කොටාගෙන තරුවක් කොටාගෙන ඒක නිසා යට යන්න බැරි වුණා අද නගරයක ත්‍රිවිල්ලයක් එළවනවා මේක තමයි තත්ත්වය ඇයි මේ දරුවන්ට අපි මේ දේවල් වටහලා දෙන්න පුළුවන්කම තියෙද්දි වටහලා දෙන්නේ නැත්තේ? ඒක ප්‍රශ්නයක්. ඒක නිසා මේ සමාජ දැනුම කියන අනිවාර්යයි. පොලිස් රිපෝට් එකේ වැදගත්කම. ටැටු කියන්නේ ඒක හරි. කලාවක්, හොඳ කලාවක්, ලස්සන කලාවක් අපි පිළිගන්නවා. හැබැයි මේ දරුවන්ට මේ දේ දෙන්න එපා. ඔවුන්ගේ තැනකට ගිහිල්ලා ඔවුන් ස්ටැබ්ලිෂ් වුණාට පස්සේ ඕන දෙයක් කරගත්තර ගමන් නැහැ. හැබැයි මේ தත්ත්වය මේ දරුවන්ට දැනුවත් කරොත් විතරයි මේ දරුවෝ දැනුවත් වෙන්නේ. එහෙම නැත්නම් පාසලෙන් හෝ දැනුවත් කරොත් විතරයි දැනුවත් කරන්නේ නැත්නම් දැනුවත් වෙන්නේ නැහැ. ඒක නිසා ගරු උපුල් මහින්ද මැතිතුමා මේ ගෙනාව යෝජනාව ඉතාම වැදගත් යෝජනාවක් හැටියට අපි සියලු දෙනා සලකනවා මධ්‍යවේ වලින් බේර ගන්නම් සමාජ මාධ්‍ය සහ මාධ්‍ය තුලින් ලොකු වැඩකීමක් තියෙනවා සමහර වෙලාවට කියනවා ඒක මාත් එක්ක ප්‍රොෆෙසර් කෙනෙක් කතා කරා ඒ ප්‍රොෆෙසර් කියන්නේ මධ්‍යවේ ගැන අපි මේව දැනුවත් කරන්න ගියාමත් ඒව ටෙස්ට් කරන්න යනවා කියලා ළමයි හැබැයි මේ දැනුවත් කිරීම අපි හොඳ අවබෝධයෙන් හොඳ ක්‍රමවේදයකට කරන්න ඕනේ එතකොට තමයි මේ දැනුවත් වෙන්නේ දරුවෝ වෙනත් ක්‍රම මාර්ගයෙන් නොයෙකුත් ක්‍රම තියෙනවා ඒ ක්‍රම මාර්ගයෙන් තමයි දැනුවත් කරන්නේ එහෙම නැත්නම් මේ අහුවෙන මද්ද්‍රව්‍ය ප්‍රමාණයයි මේ අහුවෙන මද්ද්‍රව්‍යට ඇබිහැවි වුණු ප්‍රමාණයයි ගත්තොත් එහෙම විශාල ප්‍රමාණයක් අපිට හිතා ගන්න බෑ මේ උසාවිය වලින් නඩු අහලා බන්ධනාගාර ගත කරන විශාල ප්‍රමාණයක් අපි කන්න දෙදී තියාගෙන ඉන්නවා අපි පුනරුත්ථාපනය කරන්න දානවා ඊට පස්සේ පුනරුත්ථාපනය කරලා පුනරුත්ථාපනය කරලා ගෙන කෙනා ගමට එන කෙනා පුනරුත්ථාපනය කරලා ගමට එන කෙනා ගමට එන කෙනාව පිළිගන්නේ නැහැ මොම කියන්නේ එක්ක කුඩුකාරයෙක් කියනවා එක්ක බන්දනාගාර ගිහිල්ලා ඉන්න හිරේ ගිය එකෙක් කියනවා එතකොට මේ මිනිහයාගේ අභිමානය ඉවරයි මේ මිනිහයාට ආපහු හොඳට හැදෙන්නවත් ක්‍රමයක් නැහැ එයා ඒ තර පත් කළා ඉවරයි සමාජයෙම කොන් කරනවා හැබැයි වෙන ක්‍රමවේදයක් එන්න ඕනේ මෙයාව කොහොම හරි ගොඩ අරගෙන වෙන මොකක් හරි තැනකට යන්න රැකියාවකට යන්න අබු ස්වන් රැකියාවක් කරන්න මොකක් හරි ක්‍රමවේදයක් හදලා දුන්නොත් තමයි ඔහුට නියමාකාරයෙන් සමාජයට එන්න පුළුවන් එහෙම නැත්නම් විදේශ රැකියාවකට යන්න පුළුවන් ක්‍රමයක් හරි හදලා දෙන්න වෙනවා ඒකේ පොලිස් රිපෝට් එකේ තනත් ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා මේ ගැන සමාජයේ කතිකාවතක් තියෙනවා. මේක ඉතාම වැදගත් දෙයක්, හොඳ යෝජනාවක්. අපි මේ ළමංගේ චිත්ත ධෛර්යය වැඩි කරන්න අවශ්‍ය කටයුතු සිදු කළ යුතුයි. මේ පාසලට මේක අනුගතේ පාසලෙන්න තමයි මේක එන්න ඕනේ. දාම් පාසල් තුලින් එන්න ඕනේ. මේ දාන් දෙනුම වැඩි වුණාම යම් කිසි මට්ටමකට ඔවුන් සමාජයේ හොඳ පුද්ගලයෙක් බවට පත් වෙන්න අවශ්‍ය කටයුතු කරනවා. ඒ වගේම පාසලනුත් මේ තත්ත්වයට පත් වෙන්න මේ හොඳ සමාජ දැනුමක් වගේම පාසලෙන් ඒ ශක්තිය දෙනවා නම් ඔහුට චිත්ත ධෛර්යය වැඩි කරගන්න මොරාල් එක වැඩි කරගන්න පුළුවන් නම් ඒ දරුවගේ මේ වයින් හැම දෙයකින්ම බේරලා දරුවට හොඳ තැනකට එන්න පුළුවන් හොඳට පාඩම් කරලා ඉස්සරහට එන්න පුළුවන් මේක තමයි අවශ්‍යතාවය ඒ නිසා ගරු උපුල් මහේන්ද්‍ර මැතිතුමා මේ ගෙනාව යෝජනාවේ ඉතාම හොඳ යෝජනාවක් හැටියට අපි සලකලා ඒ යෝජනාව අනුමත කරමින් මේ අවස්ථාව ලබා දුන්නටත් මගේ ගෞරවනීය ස්තුතිය පිරිනමන ඔබතුමාට එහෙමනම් ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට
ගරු ගාමිණී වලේබඩ මැතිතුමා විනාඩි 5ක් කාලයක් ඔබතුමාට
ස්තුතියි මූලාසනාරුර මන්ත්‍රීතුමනි අපේ උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා ගෙනා මේ යෝජනාව ඉතාම කාලෝචිත වැදගත් යෝජනාවක් ඒ වගේම අපි දකිනවා මේ වකවානුව තුල ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ශාස්ත්‍රයේ තුල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගණනාවක් සිද්ධ වෙමින් පවතින කාලවකවානුවක්. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නෙමෙයි ඇත්තටම සමස්ත අධ්‍යාපන ක්‍රමය යාවත්කාලීන කරන ට්‍රාන්ස්ෆෝම් කරන කාල පරිච්ඡේදයක්. ඒ සඳහා අපි දන්නවා ගරු අධ්‍යාපන ඇමතිතුමා විශාල ප්‍රයත්නයක් දරමින් ඒ පිළිබඳව පූර්ණ අවබෝධයකින් යුතුව ඉතා වෙහෙස මහන්සියෙන් කටයුතු කරනවා. ඒ පිළිබඳව අපේ ස්තුතියත් මේ අවස්ථාවේදී එතුමා වෙත පිරිනමන්න අවශ්‍යයි. මේ අපේ සමාජ ක්‍රමයේ පැවතුනේ ගරු මූලාසනාරුද මන්ත්‍රීතුමනි, ගරු අධ්‍යාපන ඇමතිතුමනි, ඔබගේ අපේ වැඩිහිටි කාල පරිච්ඡේදය පිළිබඳ අවධානයට යොමු කළොතින්
අපේ මානව ශිෂ්ටාචාරය තුළ වැඩිහිටි පරම්පරාවන් හැදුනේ විස්තීර්ණ සමාජ පද්ධතියක් තුළ. මේ තිබිච්ච විස්තීර්ණ සමාජ පද්ධතිය තුළ සමාජ විද්‍යාව, ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව විතරක් නෙමෙයි ජීවත් පරිසමාප්තාර්ථයෙන් මිනිසෙක් බවට පත් කරගන්න අවශ්‍ය වන්නා වූ සමස්ත හසුරු කෞශල්‍යතාවයන් සියල්ලම මේ විස්තීර්ණ පෞල් සංස්ථාව තුළ දරුවා තුළ ජනිත වන, ඇති වෙන, දැනුම විදියට පෝෂණය වන, කේන්ද්‍රීය ගතවන සමාජ ක්‍රමයක් තිබුණා. එය පාසලෙන්, පල්ලියෙන්, දහම් පාසලෙන් සහ අනෙකුත් සමාජ ක්‍රමයන්ගෙන් එකතු වුණා. විස්තීර්ණ සමාජ පෞල් සංස්ථාව මේ එකට ජීවත් වෙච්ච කණ්ඩායම කෑලි කඩලා න්‍යෂ්ටික පෞල් බවට පත් වෙනකොට අධ්‍යාපනය කියන එක ජීවත් වීම සඳහා අධ්‍යාපනය නෙවෙයි, මුදල් ලිපීම සඳහා පමණයි අධ්‍යාපනය කියන කාරණාවට කේන්ද්‍රගත වන අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය වෙනකොට අර විස්තීර්ණ පෞල් සංස්ථාවේ පරිපූර්ණ මිනිහෙක් ගොඩනගන්න තිබිච්ච අංගෝපාංග, සමාජ විද්‍යා මූලධර්ම, ආර්ථික විද්‍යා මූලධර්ම සහ අනෙකුත් කියන දේවල් හැරිලා ගිහිල්ලා ඉතුරු වුණේ අර ආර්ථික කටයුත්ත කියන එක විතරයි. එතකොට අද අධ්‍යාපන ක්‍රමය තුළ බොහෝ විට කේන්ද්‍රගත වෙලා තිබෙන්නේ සහතික අධ්‍යාපන ක්‍රමය ආර්ථික ඉලක්කයන් ළඟා කර ගැනීම. වෛද්‍යවරයෙක් වීම, ඉංජිනේරුවෙක් වීම, එහෙම නැත්නම් තාක්ෂණික ශිල්පියෙක් වීම, ගණකාධිකාරිවරයෙක් වීම, එහෙම නැත්නම් ඒ අනාදී ආකාරයේ මූල්‍යමය වැටුපක් ලබාගෙන ජීවත් වෙන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් කරගන්න එක උසස් ජීවන තත්ත්වයක් ලැබීමට හා ගවීමට, තමන් ඉතිරි කාලය ගෙවා දැමීමට හොඳයි කියන තැනට සංකල්පීය වශයෙන් ගොඩනැගිච්ච සමාජ පරිසරයක් තුළ සමස්ත අධ්‍යාපන ක්‍රමයට ඇතුල් වෙන සියලු දෙනා එය පසුපස හමායන තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. එය ප්‍රතිපත්ති සම්පාදකයකින් සිද්ධ වුණාද ඉල්ලුම විසින් වෙළඳපොලේ එවැනි අය ජීවත් වෙන තත්ත්වය තුළ තත්ත්වය දැකලා අපරිව්‍යූහය තුළ ජීවත් වෙන දෙමව්පියන් හා දරුවන් අර ඉල්ලුම අර ළඟා කර ගැනීමට නිර්මාණය වෙච්ච ඉල්ලුම හරහා මේ නිර්මාණය වුණාද කියන කාරණාව පිළිබඳව නිශ්චිතව සඳහන් කරන්න බැරි වුණා වුණත් නිර්මාණය වෙලා තියෙන තත්ත්වය මේක. ඒකේ ප්‍රතිඵලයක් විදිහට වැදගත් විෂයක් විදිහට තියෙන මේ සමාජ විද්‍යාත්මක කරුණු අයින් වුණා. හැබැයි අපි ආපහු හැරිලා බලනකොට ඒ සමාජ විද්‍යාත්මක කරුණවල තිබිච්ච වැදගත්කම කොච්චරද කියලා පේන්නේ. අද දෙමව්පියන්ට සැලකිල්ල, වැඩිහිටියන්ට සැලකිල්ල, සමාජ ආතර ධර්ම නැතිවීම, ඔය පාසල් පද්ධතිය තුළ අපේ යෝජනාව ඉදිරිපත් කර උපුල් මහේන්ද්‍ර මැතිතුමා කිව්වා වගේ, ස්ථිර කරපු කුමාරසිරි මන්ත්‍රීතුමා කිව්වා වගේ, දෙනිපිටිය මන්ත්‍රීතුමා කිව්වා වගේ, මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ තියෙන සහ සමාජ පරිහාන සමාජ පද්ධතිය තුළ තියෙන පරිහානින් පිළිබඳව දිනපතා වාර්තා වෙන සිද්ධි සමූහය ගත්තාම එකවරක් නෙමෙයි, දෙවරක් නෙමෙයි, සියවරක් මේ සමාජ විද්‍යාත්මක විෂයන් විෂය ශාස්ත්‍රයට ඇතුළත් කරලා මොන්ටිසෝරියේ ඉඳලා පෙරපාසලේ ඉඳලා එක වසරේ ඉඳලාම ළමයි නිවැරදි සමාජානීය යෝජනයකට සිවිලයිසේෂන් එකකට යොමු කර ගැනීමේ අවශ්‍යතාවය වෙන කවරදාටත් වඩා වැඩියෙන් මතුවෙච්ච යුගයක තමයි මේ යෝජනාව ගරු අධ්‍යාපන ඇමතිතුමනි මෙතෙන් ඉදිරිපත් වෙන්නේ. මේ පිළිබඳව ඉතා ධනාත්මකව උවමනාවෙන් හා සැලකිල්ලෙන් එවැනි කටයුත්තක නිරත වෙලා ඉන්න ඔබතුමාට මේ ඉතා සුබවාදී යෝජනාවක් වේවි කියලා අපි විශ්වාස කරනවා. එහෙම ගත්තාම අද මේ අපි දැන් මම කතා කළා සමාජ විද්‍යා මහාචාර්යවරියකට අනුසා ඉදිරිසිංහ කැලණිය විශ්වවිද්‍යාලයේ මේ පිළිබඳ යම් තොරතුරු ටිකක් ගන්න. එතුමිය මට වාර්තාවක් එවනවා. වයඹ පළාත කේන්ද්‍ර කරගෙන කරපු සමාජ සමීක්ෂණයක ප්‍රතිඵලයක් වයඹ පළාතේ දත්ත 2022-23 වර්ෂයේ. මෙතන කියන විදිහට මේ පළාත තුල 2023 වර්ෂයේ වාර්තා වී ඇති මුළු අපයෝජන සංඛ්‍යාව ගත්ත කුරුණෑගල 892යි, පුත්තලම 387යි, 1279 මේ පළාත තුල විතරයි. එතකොට ලංකාවේ අනිත් පළාතත් එක්ක ගත්තාම තව පළාත් 9ක් තියෙනවා. කොච්චර ප්‍රමාණයක් ඇතිද? මේවෙන් කොච්චර ප්‍රමාණයක්ද වාර්තා වෙන්නේ? එතකොට මේ අපයෝජනයට ලක් වෙන්නේ, මේ අපහරණය වෙන්නේ, මේ විනාශයට ලක් වෙන්නේ යම් දිනයක මේ රටේ අනාගතේ බාර ගන්න ඉන්න දරු පරපුර. මේක අපි අමතක කරන්න හොඳ නැහැ. ඒ අයට මේ ඒ අයගේ උවමනාවෙන්ද මේ අපචාරයට ලක් වෙන්නේ? නෑ, ඒ අයගේ උවමනාවෙන් නෙමෙයි. ඒ අයගේ තියෙන නොදැනුවත්කම, ඒ අයගේ තියෙන අනවබෝධය, ඒ අයට අවශ්‍ය අවබෝධය වැඩිහිටියන් විසින් ලබා නොදීම, වැඩිහිටියන්ගේ ආරක්ෂාව හිමි නොවීම, වැඩිහිටියන්ගේ අවධානය හිමි නොවීම, වැඩිහිටියන් දරුවන්ට අවධානය දෙන්න ඕනි, බලා ගන්න ඕනි කියන කාරණාව පිළිබඳව වැඩිහිටියන්ට අවබෝධයක් නොමැතිකම, එවැනි අවබෝධයක් නොමැති අය වැඩිහිටියන් බවට පත් වෙලා තිබීම මේ කියන සමාජ සංස්ථාව තුළ නොයෙකුත් ආකාරයේ කරුණු කාරණා ඉල්ලලා තිබෙනවා. ඒක නිසා මේක කොහෙන් හරි පටන් ගන්න ඕනි මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒ පටන් ගැනීම අපේ මහේන්ද්‍ර මන්ත්‍රීතුමා මේ ඉදිරිපත් කරපු යෝජනාව ඉතාම කාලෝචි යෝජනාව. ඒ විතරක් නෙමෙයි දරු අධ්‍යාපන ඇමතිතුමනි,
මම
කැමති ඔබතුමාට අවධානය යොමු කරන්න, නීතිය පිළිබඳව අධ්‍යාපනයත් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා අධ්‍යාපනයට ඇතුල් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ විතරක් නෙමෙයි, එක වසරට ඇතුල් වෙන ළමෙකුට පුළුවන් නම් ඔබතුමා ලබා දෙන්න 2024 වර්ෂයේ එක වසරට ඇතුල් වෙන ළමෙකුට ඒ දරුවා 10 වසරෙන් ඉවත් වෙනකොට මේ රටේ ජනතාව ගෙවන බදු මුදල් වලින් ඒ දරුවට උගන්වන්න, ඒ දරුවට පොත් ටික දෙන්න, ඒ දරුවට ඇඳුම් ටික දෙන්න, ඒ දරුවට උගන්වන ගුරුවරට වැටුප් ගෙවන්න එක දරුවෙක් වෙනුවෙන් කොච්චර මුදලක් වියදම් කරනවද කියන එක ඒ දරුවට හා දරුවාගේ දෙමව්පියන්ට දැනගන්න පුළුවන් වෙන විදිය ලියවිල්ලක් 2024 වර්ෂයේ පාසල් වලට ඇතුල් වෙන දරුවන්ට හා දෙමව්පියන්ට ලබා දෙන්න කියලා මම යෝජනා කරනවා. මොකද මේ මිනිස්සු හිතාගෙන ඉන්නේ මේවා නිකන් පහළ වෙනවා කියලා. හැබැයි රටේ ජනතාවගේ මුදල් වලින්ම, ඔබේ මුදල් වලින්ම තමයි ඔබේ දරුවට උගන්වන්න කියන පණිවිඩේ දෙන එක සමාජ විද්‍යාත්මක කාරණාවක්. ඒක තුල ඒ දරුවා තමන්ගේ ඩෙස් එකට, බංකුවට, පාසලට, බස් එකට, දුම්රියට, කෝච්චියට, පෑනට, පැන්සල්ට, පොතට, සතාට, සිව්පාවට ආදරය කරන පිරිසක් බවට පත් කරගන්න, ඒ උත්තේජනයක් බවට පත් කරගන්න අවස්ථාවක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ අනුව ගත්තාම මූලාසනාරු මන්ත්‍රීතුමනි, මේ කාලෝචිත යෝජනාව මේ අරගෙන මේ ක්‍රියාවට නංවලා අනෙකුත් මේකට සම්බන්ධිත ආයතනත් එක්ක එකතු වෙලා මේ කටයුත්ත ඉදිරියට කරගෙන යන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අධ්‍යාපන ඇමතිතුමාට මා ප්‍රාර්ථනා කරනවා. වගේම මේ වෙනුවෙන් මේ විතරක් නෙවෙයි අධ්‍යාපනයේ සිදු කරන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ලබා දිය හැකි උපරිම සහාය අපි ඕනෑම අවස්ථාවක ලබා දෙන්න සූදානම් කියන ප්‍රකාශය අපි කරන්නේ සමස්ත විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ දක්වාම මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ලබාගත්තු, ජීවිතේ කිසි දවසක ටියුෂන් පන්තියකට ගිහිල්ලා ඉගෙනගත්තු නැති, රටේ ජනතාවගේ බදු මුදල් වලින් ඉගෙනගෙන පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රීවරයෙක් විදිහට ඔබතුමාට ඒ සම්පූර්ණ සහාය ලබා දෙන්න අපි එකඟ වෙනවා කියලා ප්‍රකාශ කරමින් කාලය වේලාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි. පිළිතුරු කතාව සඳහා ගරු අමාත්‍ය සුසිල් ප්‍රේමචන්ද මැතිතුමා.
ගරු උලාසනාරුණ්ඩ මන්ත්‍රීතුමනි, කාලෝචිත මාතෘකාව පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කිරීමට කටයුතු කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ ගරු මන්ත්‍රීතුමාට. විශේෂයෙන් මෙහි හරය හැටියට ගැනෙන්නේ අද තියෙන වර්තමාන අධ්‍යාපනයේ වෙනස් වීමක් විය යුතුයි. ඒ වෙනස් වීමේදී සමාජය තිබෙනා වූ වටිනාකම් පිළිබඳවත් අවබෝධයක් ඒ තුළ ගැඹිය යුතුයි කියන කාරණේ. දැන් මේ වන විට මේ සමාජ විද්‍යා විෂයට අදාළව 6-11 ශ්‍රේණිවල පුරවැසි අධ්‍යාපනයේ, ඉතිහාසය, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ, බුද්ධ ධර්ම යන විෂයන්වල මේ සමාජ විද්‍යා විෂයට අදාළ මාතෘකා අන්තර්ගත වෙලා තියෙනවා. විශේෂයෙන්ම 6-11 පුරවැසි අධ්‍යාපන විෂය නිර්දේශය තුල නිපුණතාවයන් 6, 7, 8, 9, 10, 11 ඒ මට්ටම් වලින් අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම ඉදිරියේදී කිරීමට යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරවලත් මේ සමාජ විද්‍යා විෂය කොටස් ඒ තුල තියෙනවා. විශේෂයෙන්ම පුරවැසි අධ්‍යාපන විෂය අලුතින් හඳුන්වා දීමට නිමිත ගෝලීය අධ්‍යයනය විෂයේදී විවිධ සමාජ තත්ත්වයන් තුළ ජීවත් වීමට විශ්ව ගම්මාන සංකල්ප, ස්ත්‍රී පුරුෂ සමාජ සමානතාවය වැනි සමාජ විද්‍යා විෂයට යටතර ගන්න මාතෘකා රැසක් අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම සමාජ විද්‍යා විෂය තුළින් පවුල, ඥාතීන්, නගර, ජාත්‍යන්තර සමග සමාජ සමතාව ගොඩනැගීම, කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම මේ විෂයනුත් එකට ඇතුළත් වෙලා තිනා. වගේම සමාජය පිළිබඳව අවබෝධයකුත් ලබා දීමට කටයුතු කළා තිනවා. ඒ වගේම විශේෂයෙන්ම රාජ්‍ය විශ්වවිද්‍යාලවල සමාජ විද්‍යා විශේෂවේදී උපාධිය සඳහා ඇති විෂය නිර්දේශයේ පරීක්ෂා කළා තමයි එම විශ්වවිද්‍යාල නිර්දේශවලට අන්තර්ගත නොවන කරුණු පවා විෂය කොටස්වල උසස් පෙළට ගෙන්වීම සඳහා අන්තර්ගත කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය මේ වෙනුවට කටයුතු කළා තිබෙන්නේ. එතකොට දැන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ප්‍රතිපත්ති රාමුව අමාත්‍ය මණ්ඩලය අනුමත කළා, මේ සභාවේ සභාගත කළා, ආංශික අධීක්ෂණකාරක ස්වභාවයට දැන් යොමු කළා තියෙනවා. දැන් ආංශික අධීක්ෂණකාර ස්වභාවයෙන් සංශෝධන ඇතිව හෝ නැතිව ඒක නැවත එව්වහම පස්සේ අපි මේ සභාවේ ඒක අනුමත කළහම පස්සේ ඒක ප්‍රතිපත්ති රාමුව අනුමත වෙනවා. ඒ අතරතුර අපි මේ වන විට එහි ප්‍රධාන කොටස් කීපයක කටයුතු දැන්ටත් ආරම්භ කළා. ඒ අනුමත වෙලා ආවහම පස්සේ විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යංශය, පළාත් අමාත්‍යංශ, කලාප කොට්ටාස, පාසල් පදනමින් අපි සියලුම පරිපාලන කටයුතු ප්‍රතිවගත කිරීමේ වැඩපිළිවෙල මේ උන්ට අමාත්‍ය මණ්ඩල සංදේශය සකස් කළත් අපි අවසන් කළා තියෙනවා. තෑග ඉදිරියේදී ඉදිරිපත් කරනවා යටමතලයේ පරිෂද 1200 ඊළඟට මණ්ඩල ඊළඟට එනවා කලාප සංඛ්‍යාව තව 20කින් වැඩි වෙනවා ඊට පස්සේ පළාත් අමාත්‍යාංශ ඊළඟට මේවා ක්‍රියාත්මක කිරීම සඳහා වෙනම ඒකක මේ හැම තලයකම පිහිටවනවා හැම පළාතකම යුනිට් එකක් තියෙනවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අධීක්ෂණය කළා අගයීම් කළා වාර්තා කරන්න අපිට එහෙම නැත්නම් මේ රට පුරා මේක කරන්න බෑ පාසල් 10126ක නියම ව්‍යාපෘතිය ලබන අවුරුද්ද පළවෙනි ටර්ම් එක වෙනකොට එක ශ්‍රේණියත් 6ත් 9ත් කියන ශ්‍රේණි තුනෙන් නියම ව්‍යාපෘතිය ආරම්භ කළා 2025 දී ඒවා යම් යම් දෝෂ තියෙනවා නම් ඒවා නිවැරදි කළා 25 ඉඳලා සම්පූර්ණයෙන් ඉදිරියට අවුරුදු 10ක් තුල මේක ක්‍රියාත්මක කිරීමට තමයි සැලසුම් කළා තියෙන්නේ දැන් මේ වන විට අපි මේ අවුරුද්දේ මුල පටන් ගත්ත සතිවත් භාවය මයින්ඩ්ෆුල්නස් කියන එක මිනිත්තු 10ක් හැම සතියකම එක දවසකින් පටන් ගන්න දවස් 3ක් පාසල් වලට යොදා ගන්න පුළුවන් ඒ සඳහා පාසල් විශාල සංඛ්‍යාවක් සම්බන්ධ වෙලා සිටිනවා ඊළඟ කාරණය තමයි විශේෂයෙන්ම මද්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ළමා ලේකම් කාර්යාලය මේ ඔක්කොමත් එක්ක සාකච්ඡාවට කීපයක් තියලා මේ වන විට පාසල් වල විදුහල්පතිවරුන් ගුණවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපි පළාත් 9ම දැනුවත් කළා විශේෂයෙන්ම නාගරික පරිසර තුල දරුවන් මේවට ඇබ්බැහිවීම පිළිබඳව වැඩසටහන් ක්‍රියාත්මක කරන. ඉතින් ඒක නිසා මේ සමාජ වීදුරු විරෝධී ක්‍රියාවන් වලට මේවා යන අතර සමහර කණ්ඩායම් ඉන්නවා හිතුමතා මේවා සංවිධානය කරනවා. දැන් මේ සභාවෙම කොච්චර විරෝධතාවයක් එනවද ඔය Facebook එකටයි online එකටයි. හැබැයි මේ අපරාධ වැඩි වීමට හේතුව මොකක්ද? බාල අපචාර වැඩිවීම විශේෂම දරුවන් මේවට ඇබ්බැහිවීමේ ප්‍රධානම හේතුවක් වෙලා තින්නේ මුහුණු පොත සහ ඒ ආශ්‍රයෙන් ගෙනින ඒවා. කිසි කෙනෙක් වගකීමක් ගන්නෙ නැහැ. දරුවන්ට දෙමව්පියෝ ස්මාර්ට්ෆෝන් අරන් දුන්න ඔන්ලයින් යන්න. අන්තිමට ඔන්ලයින් එකේ ඉගෙන ගැනීම වෙනුවට වෙන්නේ මේ වගේ සමාජ විරෝධීන් අතර මේ දරුවා අසුවීම. දැන් පහුගිය කාලේ හිරදරව් වෙච්ච බාල අපරාධ වැඩි හරියක් ගත්තොත් මේ ආකාරයෙන් තමයි සම්බන්ධතා ඇති වෙලා තින්නේ. ඉතින් ඒක නිසා මේක යම් නියාමනයක් වෙන්න ඕනේ. සම්පූර්ණයෙන් තහනම් කිරීමක් නෙවෙයි. දේශපාලඥයෝ විවේචනය කරන්න ඕන තරම් ඉඩ දෙන්න. ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ රටේ දරු පරපුර බේරගන්න නම් මේක යම් නියාමනයක් විය යුතුයි. මේව ඔහේ විවෘතව ඇරලා දාලා නැහැ බටහිර රටවල් වල පවා. දැන් අපේ තියෙනවා ඊතක්සලාව ඊතක්සලාවට ගියාම එයින් පිට කිසි කෙනෙකුට යන්න බෑ. ඒ විදිහට ඒක හදලා තියෙන්නේ. ඒක නිසා මේ කටයුතුත් අපි පාලනය කරන්න ඕන සමාජයේ. එහෙම නැතුව දැන් පාසලේ දරුවෝ ඉන්නේ වැඩිම පය 6යි. ඉම්පස කොහෙද ඉන්නේ? එක් උපකාරපන්ති නැත්නම් දෙමව්පියුත් එක්ක. එතකොට ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට ළමයින්ව හදන්න පුළුවන් වෙන්නේ ඔය පය 6යිදී. එතනින් යාට ගියාම ඔබතුමන්ලා කිව්ව නීතිය පිළිබඳව. දේශීය වෛද්‍ය වේවා පිළිබඳව. මේ සියල්ලම 6 ඉඳලා 9 දක්වා පන්තිවල විෂය නිර්දේශයන් වලට ඇතුල් කිරීම සඳහා මාතෘකා හැටියට මේ වෙන විට ජාතික අධ්‍යාපන ආයතනයේ කටයුතු කරන යනවා. නීතිඥ සංගමේ එක අංශයක සභාපතිවරයෙක් ඒකේ අපි මේ මේ එකඩමික් ෆෑස් බෝඩ් එකට දාලා තිනවා NI එකේ. එයා ඒ ඇත්තක වැඩ කරගෙන යනවා. පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රී සංසදේ ඒ ඇත් විශාල වැඩ කොටසක් කරන් යනවා. ඒවත් ආංශික අධිකාර ස්වභාවයක් වෙනවා. ඒ නිසා මේ මීට අවුරුදු 10කට 20කට 30කට කලින් තිබූ රටවත් ලෝකේවත් නද නෙවෙයි තියෙන්නේ. මේ සමාජයත් එහෙමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා තව කරුණු රාශියක් තියෙනවා විශේෂයෙන්ම ওই විද්‍යාපීඨවල වෙච්ච සිදුවි. ඒ වගේම මම මෙතන කියන්නේ නැහැ අපේ මන්ත්‍රීතුමාලා දැනුවත් කළා තියෙනවා. ඒවට අවතීර්ණ උන්ට පරිස්සමෙන් යන්න ඕනේ. ඒ වගේ කරුණු නොදැන සමහරුන් අදහස් ප්‍රකාශ කරනවා. ඒ වගේම මම පැහැදිලිව කියන්න ඕනේ දැන් මම දැක්ක අද විසුරුපාය ගාව ඇවිල්ලා මේ අනත් දෙන සේවකයෝ වගේ මාරන්තික උපවාසයක් කරන් හිටියා. ගියසුමානේ ආවා. මම එකගෙන ගිහලා ප්‍රශ්න විසඳලා පළාත් බලධාරීන්ට ලියුම් යවුවා. ඒකේ පිටපතකුත් දුන්නා. ඒ ප්‍රශ්න විසඳන්න තින්නේ අමාත්‍යංශයට නෙමෙයි. පළාත්වලට. දැන් මේගොල්ලන්ගේ එක ඉල්ලීමක් තමයි දවල් එකහමාරට යන්න දෙන්නලු. නෑ දැන් මන්ත්‍රීතුමා දවල් එකහමාරට යන්න දෙන්නලු. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන රජයේ සේවකෙක් පෑටක් වැඩ කරන්න ඕනේ. එතකොට උදේ 7:00 පටන් ගත්තොත් 3:00 ඉවර වෙන්නේ. එකහමාරට යන්න බෑනේ. එකහමාරට ගිය හැකී ගුරුවරුන්ට. ඉතින් ඒ විදිහට කළොත් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන උල්ලංඝනය කරන්න අපිට බෑ. හැබැයි ආයතන ප්‍රධානියාගේ අභිමතය අනුව අවස්ථානුකූලව ඒ දින වකවානුවන් අනුව කාලෙන් යන්න දෙන්න පුළුවන්. ඒකට අවසර දීලා තියෙනවා. ඉතින් මේ වගේ ඉල්ලීම් ඉදිරිපත් කරගෙන තමයි මේ සමහර වෙන්නේ. දැන් සංවර්ධන නිලධාරීන් උපාධිධාරීන් හැටියට 20,000ක් නෙමෙයි 19,000 ගණනක් අපි සංඛ්‍යාලේකන තිනෝ පාසල් යදුවා පුහුණු වෙන්නේ. ඒතර මේ ආයව තෝරා ගැනීමේදී ගුරු සේවා ව්‍යවස්ථාව අනුව උපාධිධාරීන් ගන්න විභාගයක් තියෙනවා. විභාගය ආයතනපත් කියන්නේ වම් 52,000ක් ආවා. එතකොට ඒක විභාග තියන්න ගියාම මේ පිරිසේම කණ්ඩායම් තුනක් උසාවි ගිල තහනම් නියෝගයක් ගත්තා. දැන් අපිට විභාගේ තියන්න බෑ මේකේ තහනම් නියෝගය තියෙන නිසා. ඉතින් අද මම අනුරාධපුරයේ ආණ්ඩුකර්තමා ගත්තා කලින් මං කිව්වා කරුණාකරලා ඒ පිරිසට කියන්න ඒගොල්ලන්ට උසාවි යන්නයි කියන්නේ. ගිහිලා උසාවියට කියන්නයි කියන්නේ අපි ලෑස්ති විභාගයට පෙනී ඉන්න තහනම් නියෝගය අයින් කරන්නයි කියලා. තහනම් නියෝගය හෙට අයින් කළොත් සති දෙකක් තුළ අපිට විභාගේ තියෙන ලෑස්ති. ඉතින් විශාල වේදමත් දරලා මේක සූදානම් කළා. දැන් මේක තියන්න විදියක් නැහැ. අනිත් එක අපි මේ පුහුණු වෙන සංඛ්‍යාවට සමාන ගණක් ඉතිරි කළා තමයි පළාත් සභාවලින් මේ දවස්වල බඳවාගන්නේ උපාධිධාරීන් තරඟ විභාගය. තරඟ විභාගයකින් බඳවා ගැනීම තමයි ව්‍යවස්ථාවේ තියෙන්නේ. ඒක මට වෙනස් කරන්න බෑ. ඉතින් ඒක නිසා මේවා මේ පරිපාලනමේ ගැටලු. අධිකරණයේ මාස 9 ප්‍රමාද වෙලා තියෙනවා. මේ සභාවේ කිසිසරක් කතා කළාද? නමුත් දැන් විභාගයන් නැති කොහොමද තෝරගන්නේ? මට කියන්න බෑ කොහොමද තෝරගන්න ක්‍රමය කියලා. ක්‍රමවේදයක් නැහැ. ඉතින් ඒක නිසා මම එයාට කාරුණිකව ඉල්ලා සිටියා ඔබතුමන්ලත් ගිහිල්ලා උසාවිය මැදිහත් වෙන්න ඊළඟ දිනේදී නඩු ඉවර කරගන්න.
ගරවතුමා කිතිනේ.
ඔව් මම ඊට වඩා කියන්න දෙන්නේ මේවත් ඔක්කොම දරුව බලන් ඉන්නවා. දැන් පාසලේ Tamanට උගන්වන ගුරුවරයා ගිහිල්ලා උද්ඝෝෂණය කරනවා නම් ඒ දරුවගේ විනය හදන්නේ කොහොමද? මෙතන ප්‍රශ්නයක් නේ. ආ නිවසකත් ඔය ප්‍රශ්නේ තියෙනවනේ. ඉතින් ඒක නිසා මේ සියලු ප්‍රශ්න වලට පිළිතුරු තමයි මේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයේ වෙනුවට මීට වඩා සුමට වූ දරුවන්ට පීඩනය අඩුවන්නා වූ අධ්‍යාපන ක්‍රමයකට වහාම පරිවර්තනය වීම ඒ සඳහා අවශ්‍ය කටයුතු තමයි අපි ආරම්භ කරලා තින්නේ. මම සිරු දෙනාගේම සහයෝගය ඒකට ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගෞරවතුමා. පාර්ලිමේන්තුව නැවත හෙට දින එනම් 2020 23 නොවැම්බර් මාස 28 වන දින පෙරවරු 9:30ට යළි රැස්වේ.